ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ.
දැන් එහෙමනම් මේ සුපුරුදු ලෙසින් සූදානම ලාංකීය දේශපාලනයේ තතුවිත්ති කතා බහ කරන්න. අද සඳුදා ඔබ හොඳින්ම දන්නවා අපි ලංකාවේ දේශපාලනය පිළිබඳව කතා බහ කරන දවස. අපිට කනින් කොනින් ඇසෙන තොරතුරු වල ඇතැම් වෙලාවට අභ්‍යන්තරික තොරතුරු මොනවද කියලාත් අපි මේ විශේෂාංගයෙන් විමසා බලනවා. ඉතින් එහෙමනම් අපි සුපුරුදු ලෙසින් දැන් සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
ආයුබෝවන් සුබෝදෑසනක් දිල්රුක්ෂි.
මුලින්ම අවධානය යොමු කරන්න කැමති ලන්සා ප්‍රමුඛ සංධානය සම්බන්ධව වාර්තා වන අලුත්ම තොරතුරක් පිළිබඳව. ලන්සා ඇතුළු කණ්ඩායම අපි දන්නවා මේ නමකුත් තාම මේ සංධානයට යොදාගෙන නැහැ. නව සංධානය කියන නමින් ඔවුන් පෙනී සිටින්නේ. හැබැයි එක්තරා පිරිසක් එකතු වෙලා යම් තීරණාත්මක කාර්යවයකට මුලපුරන්නට සූදානම් වෙනවා කියලයි වාර්තා වන්නේ. මොකද මේ වෙනකොට අපිට දැනගන්නට තියෙන තොරතුරු වලට අනුව නම් මනෝජ් ලන්සා ප්‍රමුඛ මේ සංධානය බිහිවීම පසුපස තියෙන්නෙම රනිල් වික්‍රමසිංහට සහයෝගීත්වය දැක්වීම කියන කාරණාව. මේක ප්‍රමුඛ සහ ප්‍රකට කාරණාවක්. නමුත් දැන් වෙනකොට මේ තත්වය වෙනත් දිශානිතියකට යොමු වෙමින් තියෙනවා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. සවිස්තර විස්තර ඔබෙන් දැනගන්න කැමති මුලින්ම.
ඔව්, ඉස්සරහට පැවැත්වෙන නියමිත ඕන මැතිවරණයකට ඉදිරිපත් වෙන්න මේ නව සංධානයේ කටයුතු පුළුල් කරන්න විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ පැවැත්වුණා. රාජපක්ෂ කණ්ඩායමත් එක්ක මහින්ද රාජපක්ෂ මැතිතුමාලාගේ කඳවුරත් එක්ක පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැන් ඒ කඳවුරත් එක්ක කටයුතු නොකරන කණ්ඩායම කලක් ඒ කණ්ඩායමත් එක්ක සමීපව වැඩ කරපු නිමල් ලන්සා මන්ත්‍රීතුමා මේකට එක්කාරයක් නායකත්වය දුන්නා. ඔහු දැන් සංවිධාන බර විශාල වශයෙන් දරනවා. අනුර ප්‍රියදර්ශන ආපා මැතිතුමා නිල වශයෙන් මේ සංධානයේ නායකත්වයට පත් කරගත්තා. ඔවුන් මේ නව සංධානයේ කටයුතු පුළුල් කරන්නයි ඉදිරි මැතිවරණයකට ඕනම ආකාරයකට මුහුණ දෙන්න පුළුවන් පසුබිම සකස් කරගන්නයි හම්බ වෙලා සාකච්ඡා කරලා තිබුණා. මෙතනට අමාත්‍යවරු රාශියක් ඇවිල්ලා තිබුණා. විශේෂයෙන්ම නිමල් සිරිපාල සිල්වා, මහින්ද අමරවීර, නලින් ප්‍රනාන්දු, සුසිල් ප්‍රේමජයන් තැමතිවර ඇතන ඉඳලා තිබුණා. ලසන්තලගේ වන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන් රාඝවන්, එස් වියලේන්ද්‍රන් කියන රාජ්‍ය අමාත්‍යවරු එතන හිටියා. අනුරයාපා, නිමල් ලන්සා, ප්‍රියංකර ජයරත්න, එතකොට දුමින්ද දිසානායක, ඒත් එක්කම ජගත් ප්‍රියංකර, ඉෂාක් රහුමාන් වගේ මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලක් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට හිටපු වීරකුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, මේ ආදී කණ්ඩායමක්ම සාකච්ඡා කරලා තිබුණා. ඔවුන් කණ්ඩායම් වශයෙන් සාකච්ඡා කරන වෙලාවේ විශේෂයෙන්ම නිමල් සිරිපාල සිල්වා ඇමතිවරයා ඇතුළු කණ්ඩායමේ අදහස් වෙලා තිබුණේ කොහොම හරි ඉදිරියේ බිහිවන සන්ධානවල, ඒ කියන්නේ රජයක් බිහි කරද්දී රජුන් තනන පිරිස බවට බලය අතට ගන්න පුළුවන් තරමට ශක්තිමත් සන්ධානයක් බිහි කරන්න අවශ්‍යයි කියලා ඔවුන් සාකච්ඡා කරලා තිබුණා. ඒ අනුව තමයි මේ සාකච්ඡාව පැවැත්වෙලා ඔවුන්ගේ සන්ධානය පුළුල් කරන්න ඔවුන් කටයුතු කරලා තිබුණේ.
හොඳයි, නිමල් ලන්සා ප්‍රමුඛ සංධානයෙන් පස්සේ අපේ මීළඟ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙරෙහි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ගුතෝකෝටික ප්‍රශ්නයකට මැදිහත් වෙලා සිටින අවස්ථාවක්. පාර්ශව දෙකක් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය, චන්ද්‍රිකා බණ්ඩාරනායක, නිමල් සිරිපාද සිල්වා පාර්ශවය. මේ වගේ මේ කණ්ඩායම් දෙක අතර සිදුවුණු තත්ත්ව තනතුරු මාරු කිරීම, ඉල්ලා අස්වීම්, ඒ සම්බන්ධව බලපාපු නඩු තීන්දු, මේ පිළිබඳව අපි දැන් කතා බහ කරමින් ඇවිල්ලා ඉන්නේ. දැන් අපිට අලුතෙන් තොරතුරක් වාර්තා වෙනවා මනෝජ්. මේ වෙනකොට මේ පාර්ශව දෙක එකතු කරන්න පක්ෂය තුලින්ම යම් උත්සාහයක් මතු වෙමින් තියෙනවා කියලා. මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයෙන් නිමල් සිරිපාද සිල්වා පාර්ශවයට යම් යෝජනාවක් ඇවිල්ලා කියලා ඒ වාර්තාවන්නේ. සාකච්ඡාවක් පවත්වමුද, අපි එකතු වෙමුද කියලා. මොනවද අභ්‍යන්තරික තොරතුරු පක්ෂය පැත්තෙන් මේ පිළිබඳව වාර්තාවන?
ඕදිල්රුක්ෂී, මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයේ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහාචාර්යතුමා, දුමින්ද දිසානායක පක්ෂයේ වැඩබලන මහලේකම්වරයාට මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබෙනවා. දෙපාර්ශවයේ අරමුණු වෙනස් වුණත් පක්ෂය ගොඩනගාගෙන ඉන්න සාකච්ඡා ක්‍රම කියන අදහසින් දුමින් දිසානායක මැතිතුමාලගේ පැත්තෙන් යෝජනා වෙලා තිබෙනවා. විජේදාස රාජපක්ෂ වර්තමාන මෛත්‍රපාල සිරිසේන මැතිතුමාලාගේ පැත්තෙන් පත් කරපු සභාපතිවරයා නැතුව ඒ සාකච්ඡා පවත්වමු කියලා. ඒකට හේතුවක් විදිහටත් දැක්වෙනවා. මොකද ඔහු විජේදාස රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක දිගින් දිගටම වැඩ කරේ නැහැ. අවසාන අවස්ථා දෙකෙන්ම ඡන්දෙ ඉල්ලුවෙත් නැහැ. එකවරක් ජාතික ලැයිස්තුවෙන් ආවේ, තවවරක් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ආවේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග නෙවෙයි හිටියේ. එහෙනම් හදිසියේ මතුවෙලා වෙනත් අරමුණක් ඉෂ්ට කරගන්න විජේදාස රාජපක්ෂ මැතිතුමා උත්සාහ කරනවා කියන චෝදනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින් දිසානායක මැතිතුමාලා ප්‍රමුඛ පාර්ශවයෙන් තියෙනවා. ඒ හින්දා ඔහු නැතුව සාකච්ඡා කරමු කියන අදහසට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ දෙදෙනා අතර කරපු සාකච්ඡාවක් මිසක් එයට දිනයක් හෝ සාකච්ඡා පැවැත්වීමක් පිළිබඳව තවම ස්ථිර අදහසක් එකලතාවක් ඇති වෙලා නැහැ.
ඊළඟ අවධානයේ පොහොට්ටුවට මොකද වෙන්නේ කියන කාරණාව පිළිබඳව. මොකද අපි දකිනවා පොහොට්ටුව පැත්තෙන් එහි සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නිතර නිතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමේ තත්ත්වය පිළිබඳව දැන් වාර්තා වෙනවා. පසුගිය සතිය ආයිත් මේ දෙන්න හම් වෙලා. දැන් මේ හමුවීමේ පරමාර්ථය තමයි බැසිල් පාර්ශවයෙන් ඉදිරිපත් කරන්නේ ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණයක් තියමු කියලා. හැබැයි ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අකමැතියි ඒකට. ඉතින් නිතර නිතර හමු වෙනවා කියන කාරණයෙන්ම පැහැදිලි වෙන්නේ මනෝජ් මේ බැසිල් යෝජනා කරන කාරණයට රනිල් අකමැති කියන කාරණේ. ඒක න්‍යායයි හමු වෙන්නේ. එහෙනම් මේ ගෙවිලගේ සතියේදී ආයි හමු වෙලා තියෙනවා. එහෙමනම් එතනදි මොනවද ආයි සාකච්ඡා කරලා තියෙන්නේ? පොහොට්ටුව පැත්තෙන් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකෙක් සම්බන්ධවත් යම් යම් කතා බහ එනවා. ඒ පිළිබඳවත් යම් කතාවක් වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා ප්‍රක්ෂාභ්‍යන්තරේ. අපි කැමති පොහොට්ටුව පැත්තෙන් මේ වෙනකොට වාර්තා වෙන තොරතුරු ගැන දැනගන්න.
ඔව්, 7 වෙනි වතාවටත් බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සාකච්ඡා කරලා තිනවා. ඔබ කිව්වා වගේ ජනාධිපතිවරයන්ට කලින් මහමැතිවරණය පවත්වන්න කියන ඉල්ලීම පොහොට්ටුව පැත්තෙන් ඉදිරිපත් වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙවරත් ඒකට නිශ්චිත ප්‍රතිචාරයක් දක්වපු නැති බව තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම ජනාධිපති අපේක්ෂකයෙක් තවමත් නම් කරාද නැද්ද කියලා ඒක නික පැත්තකින් පොහොට්ටුව කියන අපේ අපේක්ෂකයා කවුද කියලා අපි තෝරගෙන තියනවා කියලා. හැබැයි පක්ෂයේ දැන් ජාතික සංවිධායකවරයා විදිහට අලුතින් පත් කරගත්තු නාමල් රාජපක්ෂ මැතිතුමා සනාහන් කරලා තියෙනවා තාම අපේක්ෂකෙක් තෝරගත්තේ නැහැ, කණ්ඩායම් එක සාකච්ඡා කරන්න ඕනේ. ධම්මික පෙරේරා මැතිතුමා අපේක්ෂකෙක් ඉදිරිපත් වෙන්න කැමැත්තෙන් ඉන්නවා, ඔහුත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. තව එහෙම කැමැත්තෙන් ඉන්නවා නම් ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ කියලා තියෙනවා. ඉතින් මැතිවරණ කාර්යාලය විවෘත කරලා තියෙනවා පොහොට්ටුව. අනුරාධපුරෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙලා තියෙනවා. ලබන 26 වෙනිදා අනුරාධපුර කලාවේ වාසනෙන් තමයි මේ මැතිවරණ ප්‍රචාර කටයුතු ආරම්භ කරන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ අතරතුර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් ගිය සතියේ කිව්වා මේ ආණ්ඩුව අරගෙන යන වැඩපිළිවෙල තමන් අනුමත කරන්නේ නැහැ, ආණ්ඩුවේ වැඩපිළිවෙලට එරෙහිව රට වෙනුවෙන් ඕන තීන්දුවක් ගන්න පසුබට වෙන්නේ නැහැ කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සනාහන් කරා. ආණ්ඩුවත් එක්ක එකට කටයුතු කරාට ඒ කියන්නේ තමන්ගේ පක්ෂයේ ස්වාධීනත්වය ඒවා මේ ආණ්ඩුවට පාවලා දෙන්න බෑ කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා මාධ්‍යට සඳහන් කරලා තියෙනවා. එතකොට ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල පිළිබඳ පැහැදීමක් නැති බවකුත් කියනවා. අපේක්ෂකයන් එක්ක කතා කරන්න ඕන කියලා නාමල් රාජපක්ෂ මැතිතුමා කියනවා. ජනාධිපතිවරයාත් එක්ක මහමැතිවරණය පිළිබඳව සාකච්ඡා කරත් මහමැතිවරණයක් පිළිබඳව ජනාධිපතිතුමා නිශ්චිත අදහසකුත් දීලා නැහැ. එතකොට මේ සාකච්ඡා බලාපොරොත්තු එක තැනකට ඇවිත් ගොනු වෙලා එකඟතාවයකට ඇවිල්ලා නැති බවක් තමයි පොහොට්ටුව පැත්තෙන් බැලුවොත් පේන්න තියෙන්නේ.
හොඳයි, එහෙනම් අපිට දැන් වෙලාව සූදානම් වෙලා තියෙන අපගේ ඊළඟ විරාමයට යන්න. විරාමයෙන් පස්සේ අපි මේ සාකච්ඡාව තවදුරටත් ඔබ වෙත රැගෙන එනවා. ලංකේ දේශපාලනය හා සම්බන්ධෙන තවත් අනෙකුත් කාරණා පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමේ අභිලාෂය පෙරදරි කරගෙන.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
අපි අලිත් සම්බන්ධ වෙනවා සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විග්‍රහය සමගින්. ලාංකීය දේශපාලනයේ සමග දශක 3කට ආසන්න කාලයක් ගැට ගැසීමින් පැවතුණු 2009 වසරේදී නිමාවටපත් වුණු, එහෙත් තවමත් දේශපාලනික වශයෙන් මේ කාරණාව සම්බන්ධයෙන් විශාල මතභේදවලට තුඩු දෙමින් තියෙන කාරණාවක් තමයි ශ්‍රී ලංකාවේ යුද්ධයේ නිමාවටපත් වීමේ සැමරුම. වසර 2009 මැයි මාසයේ 18 වෙනිදා යුද්ධයේ නිමාවට පත් වුණාට තාමත් මෙය දේශපාලනික වශයෙන් අර්බුදකාරී වාතාවරණ නිර්මාණය කරමින් තියෙන නිසා මෙවරත් එවැනි වූ අර්බුදකාරී වාතාවරණයක් ලංකාව තුළින් වාර්තා වෙනවා. ඊයේ දවසේදී රාජ්‍ය සමරුම ඉදලා තිබුණා බත්තර මුල්ල රණවිරු ස්මාරකය අභියසදී. හැබැයි මුල්ල වයිකාල් වලදීත් පුරුදු විදිහට මේ සමරුම පැවැත්වුණා දෙමළ පාර්ශ්ව නියෝජනය කරමින්. දෙමළ ජනතාවගේ මේ සිදු කරපු සමරුමට ෂමා සංවිධානයේ නියෝජිතවරයෙකුත් ඇවිල්ලා හිටියා. ඇය සිදු කරපු ප්‍රකාශ පිළිබඳවත් මේ වෙනකොට විශාල ආන්දෝලනයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සංවිධානය විසින් නිකුත් කරපු ශ්‍රී ලංකාවේ අතුරුදන් වීම සම්බන්ධව වන කාරණාව පිළිබඳවත් මේ වෙනකොට විශාල කතාබහක් නිර්මාණය වෙමින් තියෙනවා. ඊයේ යුද සමරුම, ඒ වගේම මුල්ලි වයිකාල් යුද සමරුමේදී ඇති වුණු තත්වය, ෂමා සංවිධානයේ නියෝජිතවරිය සිදු කරපු ප්‍රකාශ, එතකොට ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශය පිළිබඳව වන සවිස්තර තොරතුරු විග්‍රහයක් එහෙමනම් දැන් අපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා මනෝජ්.
ඔව්, යුද ජයග්‍රහණයේ 15 වන සැමරුම ඊයේ දවසේ බතරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල තියෙන ජාතික රණවිරු ස්මාරකයේ අභියස සිද්ධ වුණා. එතකොට දිවිපිදු රණවිරුවන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සමග ඇවිල්ලා සැමරීමේ කටයුත්ත සිද්ධ වුණා. ඒත් එක්කම ආරක්ෂක අංශ සමාජිකයින්ට තෝරාගත් නිලධාරීන් ප්‍රමාණයකට තමන්ගේ නිලයන්නේ උසස් වීම ලබා දීම එක අතකින් සිද්ධ වුණා. ඒ අනුව යුද ජයග්‍රහණයේ 15 වන සැමරුම ඊයේ දිනේ සමරන්නේ දුනා. රටක් ඒ පිළිබඳ සතුටු වෙද්දී තමන්ගේ සමීපතමයන් අහිමි වීම පිළිබඳව, අතුරුදන් වීම පිළිබඳව කණ්ඩායමක් හඳුළු සලමින් මෙවරත් යුද ජයග්‍රහණය සැමරුවා. ඔබ කිව්වාගේ ෂමා සංවිධානයේ මහලේකම් ඇග්නස් කැලමාඩ මුල්ලතිව් මුල්ලි වයිකාල් වලදී මේ යුද්ධෙන් මියගිය පිරිස සමරන විශේෂ ස්මාරකයට උපහාර දැක්වීම පසුගිය සෙනසුරාදා 18 වෙනිදා සිද්ධ වුණා. එතකොට දෙමළ දේශපාලනඥයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු කණ්ඩායමක් මේ අවස්ථාවට ඇවිල්ලා මල් පහන් පත්තු කරලා ඉටිපන්දම් දැල්වලා යුද්ධෙන් මියගිය අය සිහිපත් කරලා තිබුණා. ෂමා මහලේකම්වරිය මල් තියලා උපහාර දක්වලා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට යුක්තිය ඉටු කරන්න ජාත්‍යන්තර ෂමා සංවිධානය තවදුරටත් ක්‍රියා කරනවා කියලා සඳහන් කරලා තිබුණා. වගේම මේ මුලතිව් ප්‍රදේශයේ විවිධ ස්ථානවල සංවිධානය කරලා තිබුණු සැමරුම් උළෙලවල් වලටත් ඇය සහභාගී වුණා කියලා වාර්තා වෙනවා. යුද සමයේ අතුරුදන් වුණු පුද්ගලයන්ගේ ඥාතීන් එක්කත් ඇය සාකච්ඡා කරලා තිබුණා. ඊට පස්සේ වැල්ලවත්ත ප්‍රදේශයේදී මේ සැමරුම් වලට විරෝධය පාලා සිවිල් සංවිධාන ක්‍රියාකාරීකෙන් යම් ක්‍රියාකාරකමක නිරත වුණා. පොලිසියත් එක්ක ඇති වුණු උණුසුම් තත්වයෙන් පස්සේ විරෝධතාවය පළ කරපු පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගැනීමත් සිද්ධ වුණා. ඒ අතරේ තමයි දශක ගාණක් ලංකාවේ අතුරුදන් වෙච්චි දහස් ගණනකගේ ඉරණම ගැන ඔවුන් සිටින ස්ථාන හෙළි කරන්න, ඒ අපරාධවලට වගකිවයුතු අයට දඬුවම් දෙන්න ශ්‍රී ලංකා රජය අර්ථාන්විතව පියවර අනුගමනය කරන්න ඕන කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වාර්තාවක් නිකුත් කරේ. අපරාධ සඳහා රාජ්‍ය ආරක්ෂක අංශවල අනුබද්ධ සම්බන්ධ කණ්ඩායම්වල මැදිහත් වීම පිළිගෙන ප්‍රසිද්ධියේ සමාවාය දෙන්න අවශ්‍යයි කියලා මේ හරහා දක්වලා තිබුණා. අපි දැක්කා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා ශ්‍රී ලංකාව පැත්තෙන්. ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට එරෙහිව ඒ වගේ සත්‍ය නොවන, නොපැහැදිලි, පක්ෂග්‍රාහී වාර්තා නිකුත් කරන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට කිසිදු හැකියාවක් නැහැ කියලා විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරලා නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඉතින් මෙවැනි තත්වයන් ඇතුලේ එක පැත්තකින් යුද්ධයේ ජයග්‍රහණය සමරනවා, අනෙක් පැත්තෙන් අතුරුදන් වූවන් පිළිබඳව යුක්තිය ඉල්ලනවා, ජාත්‍යන්තර මැදිහත් වීම තියෙනවා, ඒ මැදිහත් වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්ථාවරයන් ප්‍රකාශයට පත් කරනවා. ඉතින් යුද ජයග්‍රහණයෙන් වසර 15ක් පිරෙන වෙලාවෙත් මේ වසරෙත් ඒ කටයුතු සිද්ධ වුණා.
මීළඟ අවධානය ලාංකීය දේශපාලනයේ තවත් අවධානයට ලක් වුණු ප්‍රමුඛතම කාරණාවක් පිළිබඳව. තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉල්ලමින් මැති අමතිවරුන් යොමු කරලා තිබුණු ලිපිය පිළිබඳව මන්ත්‍රීවරුන් 116 දෙනෙක් මේ සම්බන්ධ විලීම් සිදු කළ තියෙනවා කියලා වාර්තා වන්නේ. අපි දන්නවා හැමදාමත්ම මේ මන්ත්‍රී වාහන සම්බන්ධව ලොකු ගැටලුවක් තියෙනවා. ජනතා බද මුදල් වැය කරමින් මොනිටර් සුකෝභෝගී වාහන ගෙන්වීම සඳහා මුදල් වියදම් කිරීම පිළිබඳව ජනතාවගේ පාර්ශවයෙන් ලොකු අකමැත්තක් තියෙනවා. ඒ වගේම දේශපාලන පාර්ශවයේ, නීති පාර්ශවයෙන්ුත් මේ සම්බන්ධව අකමැත්තක් දක්වන පිරිසුත් ඉන්නවා. දැන් මේ සම්බන්ධව සිදු කරන ඉල්ලීම ජනාධිපතිවරයා විසින් සලකලා බලලා තියෙනවද? එතකොට කතානායකවරයා මොනවද ඒ සම්බන්ධයෙන් කියන්නේ? මොකද මේ ඉල්ලීම කරලා තිබුණේ කතානායකවරයාට. ඒ පිළිබඳව වෙන තොරතුරු දැනගන්න කැමති අලුතින්ම වාර්තාවන.
ඔව්, මන්ත්‍රීවරු 116 දිනක් ලිඛිතව අත්සන් කළා කතානායකවරයාගෙන් වාහන බලපත්‍ර ඉල්ලලා තියෙනවා කියලා අපි දැන් දන්නවා. ඒ වගේම පසුගිය සතියේ වාර්තා වුණා මේ සඳහා අත්සන් යොදන්න බැරි වුණු මන්ත්‍රීවරුන් පසුතැවිල්ලෙන් ඉන්නවා කියලා. මොකද ඔවුන්ට මේක නොලැබුණොත් කියලා. ඒවගේම ගේ සතේ තිබුණු පක්ෂනායක රැස්වීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයාත් කතානායකවරයාගෙන් අහලා තියෙනවා මේ අත්සන් කරපු 116 දෙනා කවුද කියලා. කතානායකවරයා කියලා තියෙනවා ඒ කවුද කියලා බලපත්‍රය හම්බුනාම බලාගන්න පුළුවන් කියලා. කොමනක් කතානායකවරයාට මේ 116 දෙනා අත්සන් කරලා දීපු ලිපිය ඒ සම්බන්ධයෙන් පියවර ගන්න ජනාධිපතිවරයාට යොමු කරනවා කියලා කතානායකවරයා සඳහන් කරලා තිබුණා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුලේ තියෙන්නේ පෞගේ කාලේ ආනයන සීමා ලිහිල් කරලා ආයමත් වාහන ආනයනය කරන්න දෙනවා කියලා කිව්වා. රාජ්‍ය සේවයේ විශ්‍රාම ගිය විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට හිමි වාහන බලපත්‍ර ලබා දීම පිළිබඳව අදහසක් මතු වුණා. ඒක පිටිපස්සෙන් තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් වාහන බලපත්‍රය ලබා ගැනීමේ සිද්ධිය මතු වුණේ. ඒ හරහා තමයි ඔවුන් ලිඛිත වත්සන් කරලා කතානායකවරයාට ඒ පිළිබඳව ඉල්ලීම් කරලා තිබුණේ. ඉදිරියේදී මේක පිළිබඳ සලකා බලලා මේ වාහන දෙයි කියලත් කියවෙනවා. ඒකට හේතුව ඇතැම් මන්ත්‍රීවරු ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව ආපු අය ඇතැම් අයට වාහනවල අවශ්‍යතාව තියෙනවා. ඉතින් මේවත් සලකලා බලලා දෙයි කියලා. හැබැයි ජනතාව තුළ නිතරම ප්‍රසාදයක් මේ පිළිබඳව ඇති වෙන එකක් නැහැ. විපක්ෂයත් ඒ කැමැත්ත නැති නිසා සමගි ජන බලවේගයත් අහන්න නැත්තේ කාටද මේ දෙන්නේ කියලා. ඒක දේශපාලනිකවත් ඔවුන්ට බලපාන නිසා. අපි දැක්ක ජාතික ජන බලවේගයත් ගිය සතියේ කියලා තිබුණා සුනිල් හඳුන්නෙත් මැතිතුමා ජාතික ජන බලවේග ආණ්ඩුවක් ආවොත් අනිවාර්යෙන් අපිට කාර්යපා. හැබැයි වාහන බලපත්‍රයේ එදාට වටිනාකම සහිත ගාන මුදලින් ඒ වාහන බලපත්‍ර ලබාගත්තු මන්ත්‍රීවරුන්ගෙන් ආයිමත් ලබා ගන්න කටයුතු කරනවා කියලා ජාතික ජන බලවේගයේ පැත්තෙනුත් කියලා තිබුණා.
අද අපි මේ සාකච්ඡාවේ අවසාන අවධානය යොමුවන්නේ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ශ්‍රී ලංකා ගුවන්තොටුපළේදී ඇමතිවරයෙකුට නුසුදුසු ආකාරයෙන් හැසිරීම පිළිබඳව ගුවන් තොටුපළේ හිටපු සේවකයෙකුට ඔහු පහර දීලා තියෙනවා, කලහකාරී ලෙස හැසිරීලා තියෙනවා. මේක විශාල වශයෙන් ජනතා අවධානයට ලක්වුණු කාරණාවක්. ඔහුට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මේ ගැන තමයි බොහෝ දෙනෙක් විමසා සිටින්නේ. මේ පිළිබඳව වාර්තාවන තොරතුරු මොනවද මනෝජ්?
ඔව්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා පහුගිය 14 වෙනිදා තමන්ගේ බිරිඳ පුතා බලන්න විදේශගත වෙන වෙලාවේ ගුවන්තොටුපළට ගිහිල්ලා පෝටර්වරයෙකුට මුදල් ලබා දෙන්න යද්දී, ඒ කියන්නේ ඔහු ලබා දුන්නු සේවයට යම් සන්තෝෂමක් දෙන්න යද්දී ඒ මුදල මදිවීම සම්බන්ධයෙන් ඔහු ආයිත් විමසන අවස්ථාවේ ඔහුට පහර දීලා තිබුණා. ඒක CCTV දර්ශනවල සඳහන් වෙලා තිබුණා. ඊට පස්සේ රාජ්‍ය අමාත්‍යවරයා පිළිගත්තා ඔහු මං ගැහුවා කියලා. පිළිගත්තත් නොගත්තත් CCTV වල පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා ඔහු පහර දෙන ආකාරය. ඊට පස්සේ වාර්තා වෙනවා මේ අවස්ථාව දැක්ක ගමන් ටිරාන්නලස් පොලිසිය විෂය භාර අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයාට කතා කරලා කිව්වා කියලා පොලිසියට ගිහිල්ලා වහම ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයාට ගිහිල්ලා පොලිසියට ප්‍රකාශයක් ලබා දීලා තිබුණා. පස්සේ ඔහුත් කියලා තිබුණා සාමාන්‍යයෙන් හොඳ නැති වැඩක් මගේ අතින් සිද්ධ වුණා කියලා. මේ සිදුවීම තමන් කරා කියන අතරේ ඒ පිළිබඳව කනගාටුවත් ප්‍රකාශ කරලා තිබුණා. නමුත් ඒක දේශපාලනයේ එතරම් හොඳ තත්ත්වයක් නෙමේ. මන්ත්‍රීවරුන්ට අමතිවරුන්ට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කිරීම ගැන සමාජ අප්‍රසාදයක් ඇති වෙලා තියෙන වෙලාවක තමයි ආයිමත් මේ සිද්ධිය සිද්ධ වුණේ. දැන් මේ සිද්ධිය ඇති වුණේ මේ පෝටර්වරයාට රුපියල් 700ක් පර්ස් එකේ තිබිලා රාජ්‍ය අමාත්‍යවරයා දීලා තියෙනවා. ඔහු ඒක මදි 1000ක් කියලා තියෙනවා. එතකොට 1000 වෙන්න රුපියල් 300ක් රාජ්‍ය අමාත්‍යවරයාගේ පර්ස් එකේ තිබිලා නැහැ. රුපියල් 300ක් නැති නිසානේ මේ පෝටර්වරයාට පහර දීම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා කරන්දෙණියේ කණ්ඩායමක් මේ රාජ්‍ය අමාත්‍යවරයාට මදි වුණු රුපියල් 300 ලබා දෙන්න කියලා, එතකොට ඒ රුපියල් 300 අරන් ගිහලා පෝටර්වරයාට දෙන්න කියලා ටිකක් හාස්‍යජනක සිදුවීමක් විදිහට මනි ඕඩරයක් යවලා තියෙනවා පාර්ලිමේන්තුවේ කතානායකවරයාට යොමු කරලා තියෙනවා. එතකොට කතානායකවරයා මේ 300 හම්බුණාට පස්සේ ඒක ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයාට දෙයි, ඒ 300 ගිහලා පෝටර්ට දෙයි. එතකොට 1000 තියෙනවානේ වගේ එකක් නිකන් මේ මෙවැනි සිද්ධීන් වලට ජනතාව ප්‍රතිචාර දක්වන විදිය එවැනි පොඩි හිනායන ආකාරයේ වැඩක්. හැබැයි ඒ වුණාට ඒ තරුණයන්ට එහෙම හිතිලා රුපියල් 300ක මනි ඕඩරයක් කතානායකවරයාට යවලා තියෙනවා.
එතකොට අර මේ ටිරාන්නලස් අමාත්‍යවරයා මේ සම්බන්ධව නීති ක්‍රියාත්මක කිරීමේ ඉදිරි පියවරක් පිළිබඳව වාර්තා වෙනවද මනෝජ්?
ඉදිරි පියවර තාම ඒ පිළිබඳව කොහොමද කියලා ප්‍රකාශයක් කරලා නැහැ. නමුත් දැන් පොලිසියට ප්‍රකාශය කට උත්තරේ ලැබලා දීලා තියෙනවා රාජ්‍ය අමාත්‍යවරයා. ඉතින් එහාට නීති ක්‍රියාත්මක වෙයි කියලා අපි හිතනවා. මොකද ඒ සිද්ධිය පිළිබඳව වරද ඔව් ඒක සිදුවීම පිළිබඳ ගැන මේ පෝටරට ගැහුවා කියන එක රාජ්‍ය අමාත්‍යවරයා පිළිගත්තු නිසා.
හොඳයි, එහෙමනම් අපි සාකච්ඡාව මෙතනින් නිමාවටපත් කරනවා. සතියේ ශ්‍රී ලාංකේය දේශපාලනික පුවත් විග්‍රහයට තොරතුරු ගෙනාවාට මනෝජ් උදටියාවල ඔබට බෙහෙවින් ස්තුතියි. අපි එහෙමනම් සුපුරුදු පරිදි ඔබව හමු වෙනවා හෙට අපේ වැඩසටහනේදී මාබිමින් පුවත් විශේෂාංගයේ සමකින්. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිලෘක්ෂි. බොහොම ස්තුතියි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.